Nabi. සාකච්ඡාව ආරම්භ කරන්න මොනවද මේ ගැටලු එහෙම තියන අදහන්. ගිය මාසෙම එන්න බැරි වුණා නේද? අපේ විශේෂයෙන් මේ දහම දකින්න මේ ජීවිතේම බුදු කෙනෙක් පෙන්නපු දහමෙන් ප්‍රයෝජනයක් ගන්න නේ අවශ්‍ය දේ තමයි කතා කරන්නේ. එතකොට බුදු කෙනෙක් පෙන්නපු අවම ප්‍රතිඵලය මොකක්ද? සෝවාන් වෙන්න. ඒක අපි හැමෝම අහලා තියෙනවා. සෝවාන් වෙන්න නම් කැඩෙන්න ඕන බැමි තුනක් තියෙනවා. සංයෝජන, සසරට බැඳලා තියෙන බැමි. සංයෝජන කියලා තියෙන දස සංයෝජන 10න් තුනක් කැඩෙන්න තියෙනවා. මොනවද ඒ තුන? සංඛාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. දැන් අපි බලන්න ඕන අඩු ගානේ ඔන්න ඔය ඒ තුන කැඩීමක් නැත්තම් දුර වෙන මාර්ගයකටවත් වැටිලාද කියන්නේ. අපිට ගොඩක් කලාවට වෙන්නේ දහම් කරුණු ගොඩාක් දන්නවා. ප්‍රශ්නයක් වෙනවා සක්කාය දිට්ඨිය දුරු වීම තියනවා. ඒ මාර්ගයට වැටිලා නැත්තම් මේ ලැබුණ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගත්තා වෙන්නේ නැහැ. ලැබුණ අවස්ථාව කියන්නේ අපිට ලැබිලා තියෙන ෂණ සම්පත්තියක් කියලා කියනවනේ. මනුස්ස ජීවිතයක් ලැබිලා, ධර්මයක් අහන්න ලැබිලා නේද? කොහොම සම්පූර්ණ වෙලා අවශ්‍ය කරුණු අපේ පැත්තෙන් වෙන්න ඕන එක උනේ නැත්තම් ෂණ සම්පත්තියෙන් ප්‍රයෝජනයක් ගත්තා වෙන්නේ නැහැ. නේද? අපි හොයන්න ඕන ඔය තුන. සක්කාය දිට්ඨිය කියන එක මොකද? අපිට මේවා අමුතු වචන, පාළි වචන අපි දන්නේ නැහැ. හැබැයි බුදු කෙනෙක් මේවා දේශනා කරපු සමාජය බැලුවොත් මේ වචන ඒගොල්ලෝ දන්නවා. දන්නවා කියන්නේ කතා කරපු සාමාන්‍ය වචන. අපිට පංච උපාදානස්කන්ධය කියුවොත් අලුත් දෙයක් ඉගෙන ගන්නවා. පටිච්ච සමුප්පාදේ තියෙන අවිද්‍යා පත්‍ය සංඛාරා විඥාන නාම රූප සලආයතන ඕවා අපි ටික අමුතුවෙන් ඉගෙන ගන්න ඕනනේ. හැබැයි මේ ඉන්දියා සමාජයේ කාලේ මේවා සාමාන්‍ය දේවල් කතා කරපු දේවල්. දේවල් කියන්නේ මේ වචන ටික ඒගොල්ලන්ට පුළුවන්. ඒගොල්ලන්ගේ භාෂා. අපේ භාෂාව නෙමෙයිනේ. එහෙනම් අපිට වැඩ දෙකක් කරන්න තියෙන. එකක් භාෂාව ඉගෙන ගන්න. ඊළඟට එකෙක් පෙන්නපු අර්ථය දකින්න එක. නේද? අපිට වෙන්නේ අපි අර වචන ටික ඉගෙන ගත්තාම ඒ වෙලා තියෙන භාෂාව ඉගෙන ගැනීමනේ. දැන් චීන භාෂාවෙන් දහම් දේශනා කරලා තිබුණා නම් අපි ඉස්සෙල්ලා චීන භාෂාව ඉගෙන ගන්න ඕනේ. චීන භාෂාව ඉගෙනගෙන කිව්වොත් දහම ඉගෙන ගත්තා කියලා, දහම දැනගත්තා කියලා. එහෙම එකක් වෙලා නැහැ නේද? පාලි වචන ටිකේ තේරුම දැනගත්තා කියලා දහම දැක්කා වෙන්නේ නැහැ. බුදු කෙනෙක් පෙන්නන අර්ථයට ආවා වෙන්නේ නැහැ. විභාග පාස් කරන්න හොඳයි, නැත්නම් කාට හරි මම දන්නවා කියලා කී කියා ඉන්න හොඳයි. මේ අර්ථය අදහස මොකක්ද? ඒ කාලෙත් විමුක්තිය හොයන අය හිටිය, දුක නැති කරන්න හදපු අය, උත්සාහ කරපු අය, ඒගොල්ලෝ හිතන මට්ටමින් දුක නැති කරපු අය කියන්නේ විමුක්තිය, විමුක්තිලාභීන් හිටියා. විමුක්තිය කියන්නේ නිදහස් වීම. ඒගොල්ලන්ගේ එකමට දුකක් පෙනුණා නම් ඒ දුකෙන් නිදහස් වුණාය හිටියා. ඒකේ තව ටිකක් මම විස්තර ඇතුව කිව්වොත් අපි දැන් කාම ලෝකය කියලා කියනවානේ, කාම භූමිය. මොකද්ද මේ කාම භූමිය කියන්නේ? ආයතන පිනවන්න. පිනවන්න කියන්නේ ඇහෙන් රූප දකින්න, කණෙන් ශබ්ද අහන්න. ඇහැට දකින්නේ රූප තියෙනවා කියන්නේ කාම වස්තු තියෙනවා කියන එක. හරි, අපි පංච කාමය කියලා අහලා ඇතිනේ. ඒ කියන්නේ ඇහැ, කන, නාසය, දිව, කය. ඕවට තියෙන අරමුණු මේ ලෝකේ තියෙන. ඒවා තියෙන හින්දානේ ඒ ආයතන පාවිච්චි කරන්න ඕනේ. ඇහෙන් දකින්න දේවල් තිබුණ නැත්නම් ඇහැ ඕනද? නැහැ. කණෙන් අහන්න දේවල් තිබුණ නැත්නම් කන අවශ්‍ය නැහැ. නාසයෙන් ගඳ සුවඳ ලබනවා නේද? දිවෙන් රස ලබනවා. කයෙන් ස්පර්ශ ලබනවා. ඔන්න ඔය ඕවා තියෙන මට්ටමට කියනවා කාම භූමිය කියලා. එතකොට අපි 31 තලයේ ගත්තොත් දිව්‍ය බ්‍රහ්ම, ඊළඟට මනුෂ්‍ය, සතර අපාය. ඔය ටික ගත්තොත් කාම භූමියට අයත් වෙන්නේ කොයි වගේ? සතර අපාය, මනුෂ්‍ය ලෝකේ, දිව්‍ය ලෝක 6. එතනදී දිව්‍ය ලෝක ටික උත්තර. බ්‍රහ්ම ලෝකේ කියනකොට දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ වෙනස නිකන් අහලා තියෙන ඒවා ඉන්නේ කියන්නේ. දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ වෙනස මොකක්ද? කාමය නැහැ. කාමයේ ඉක්මවලා තමයි බ්‍රහ්ම ලෝකවලට. හරි? කාම භූමිය ඉක්මවලා තමයි බ්‍රහ්ම මට්ටම. එතකොට අර බ්‍රහ්මයක් වගේ හැසිරෙනවා කියන එක පාලි වචනයක් තියෙනවා. බ්‍රහ්ම විහෙරණ. බ්‍රහ්මයක් වගේ හැසිරෙනවා. අර බ්‍රහ්මයක් වගේ හැසිරෙන විහෙරණ හතරක් අහලා ඇති. මොනවා? සතර බ්‍රහ්ම විහෙරණ. අන්න හරි. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා. එතකොට බ්‍රහ්ම තලයට යන්න ඕන නම් මෛත්‍රිය උපරිමයට තියෙන්න ඕන. බ්‍රහ්ම විහෙරණ. කරුණාව උපරිමයට තියෙන්න ඕන නේ. මුදිතාව, ඒ අපිට මුදිතාව නෙමෙයිනේ කාට හරි හරි ගිය පිරිසියාවනි තියෙන්නේ. ඒක සතුටු වෙන බව තමයි මුදිතාව. ඈ ඉවසියාව නෙවෙයි. එයාට හරි ගියා නම් මට හරි ගියා වගේ ඉතින්. නේද? සතුරටත් එහෙමයි. එතකොට මේ මුදිතාව උපරිමයට තියෙන ඒ මට්ටම් තමයි බ්‍රහ්ම විහරණ කියන්නේ. අනිත් එක උපේක්ෂාව. දැන් අපිට හිතෙනවා උපේක්ෂාවට ආවම නිවන් දැක්කා කියලා. නැත්ද? ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. ඒ කියන්නේ මොකද්ද? උපේක්ෂාවනේ. ඒක බ්‍රහ්ම විහරණය. හරි. එතකොට ඒවා උපරිමයට යනකොට ඒවා විමුක්ති. ඒකට කියනවා චේතෝ විමුක්ති. මෙත්තා චේතෝ විමුක්ති. කරුණා චේතෝ විමුක්තිය. මුදිතා චේතෝ විමුක්තිය. උපේක්ෂා චේතෝ විමුක්තිය. දැන් ඒවා ලැබපු අය හිටියා බුදු කෙනෙක් පහළ වෙන්න කලින්. බුදු කෙනෙක් කලින් කියන්නේ ඒ සමාජෙ හිටියා. හරි? ඒකේ විමුක්තිය කියන්නේ ඒකේ උපරිමයට ආයේ සංසන්දනය කිරීමක් නැහැ. මෙයාට විතරයි කරුණාව, මෙයාට නැහැ. එහෙම එකක් නෙවෙයි. නේද? හැමෝටම. අපේ ළමයා පන්තියේ පළවෙනියා වෙන්න ඕන, අනිත් අය වෙන්න එපා කියන එක නෙවෙයි කියන්නේ. එහෙම වට්ටම නෙවෙයි. ළමයි නම් ඔක්කොම එකයි නේ. එක්කෙනා විතරක් පළවෙනියා වුණාට සතුටු වෙන්න බෑ. වෙන කෙනෙක් පළවෙනියා වුණත් ඒ සතුටම එන්න ඕනේ. අපේ ළමයා අන්තිම වෙලා වෙන ළමෙක් අල්ලපු ගෙදර එක්කෙනා පළවෙනියා වුණා. ඒ වගේ නිකන් උදාහරණයක් ගත්තා. එතකොට ඒ ටිකක් මනුස්ස මට්ටමේ ඒක අඩුවිනේ නේ. ඒවා දේව මට්ටමෙත් නෑ, දෙවියන්ගෙත් ඕවා එහෙට මෙහෙට වෙනවා. ඒ බ්‍රහ්ම මට්ටමට යනකොට එහෙම වෙනසක් නැහැ. බ්‍රහ්ම විහරණේ හිටියොත් කාට හරි ගියාද නැද්ද එයා මැනීමක් නැහැ නේද? තේරුණා නේද? ඒක එක්තරා විදිහක නිදහස් වීමක්. ඒකයි විමුක්තිය කියන්නේ. ඒකට කියනවා චේතෝ විමුක්තිය. ඒව ලැබපු අය හිටියා. ඒකට මතක තියාගන්න එහෙමත් අය හිටිය කාලෙක තමයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. ඒ මොකටද? ඒ හතර කියා දෙන්න. නෑ, ඒ හතර ලැබපු අය හිටියා. නේද? ධර්මයේ ළඟදී මගේ YouTube එකේ සමහරට බලන්න ඇති සාකච්ඡාවක් තිබුණා. ඒකදී මගේ ප්‍රශ්නයක් ඇහුවා බුදුහාමුදුරන්ගේ වගේ මහා කරුණාව එන්න ඕන නේද මේ කට්ටියට කියලා. මම කිව්වේ බුදුහාමුදුරන්ගේ මහා කරුණාව වෙනම එකක්. ඒක ඔයගොල්ලෝ කතා කරන අපි හිතන මහා කරුණාව අර බ්‍රහ්ම මට්ටමටවත් ඇවිල්ලා නැහැ. බ්‍රහ්ම විහරණය. කරුණා චේතෝ මේක මතක තියාගන්න දෙවියන්ටත් වඩා උසස් බ්‍රහ්ම විහරණය. මොකද ඒගොල්ලෝ කාම භූමිය ඉක්මවල අර කාම වස්තු අනුව, ඒ කියන්නේ ඇහැට පේන ඒවා අනුව වර්ග කිරීම ඒගොල්ලන්ට අදාළ නැහැ. මෙයා හොඳයි, මෙයා නරකයි. හරි. ඒකට ඒ ආයතන පහ විනවන්න කියලා අපි නිකන් ඒක නිකන් සතුටු කරන මට්ටමට එහාට ඒ අරමුණු වර්ග කරන බව, කැමැති අකමැති කියලා වර්ග කරන බව කාම භූමියේ ඒ අදහස් බ්‍රහ්ම මට්ටමට යනකොට නැහැ. ඒකයි ඒගොල්ලෝ ධ්‍යාන වඩන අය තමයි බ්‍රහ්ම ලෝකේ උපදින්නේ. ධ්‍යාන දිනකොට මේ කාම භූමිය ඉක්මවන්න. කාමයන්ගෙන් වෙන්න. විවිච්ඡ කාමේහි විවිච්ඡ කුසලේහි. මේ තමයි පළවෙනි ධ්‍යානෙට. සමවදීනවනම් සමවදීන. නේද? ඒකට ඒ ධ්‍යානලාභයෙන් හිටියා අදත් ඉන්නවා අපිටත් පුළුවන් ධ්‍යාන වැඩ. හරි. දැන් මොකද්ද මං අහපු ප්‍රශ්නේ? බුදු කෙනෙක් පහල වෙන්නේ මොකටද? ඔය සතර බ්‍රහ්ම විහරණ කියා දෙන්නද? ඒක කරපු අය හිටියා.
අද නිවින්දා
කරන්නේ සසර දුකෙන් නිදහස් වෙන්න ඕන. අරවත් සසරම තමයි. එතකොට ඒ සසරේ ඉන්නවා කියන්නේ ලෝකේ කියන්නේ සක්කාය. සක්කායයි සක්කාය නිරෝධයයි. දේශනා කරන්න තමයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. හරි. සක්කාය සුඛීය බව. සක්කාය. තමා බවක් තියෙනවනේ සුඛීයත්වය. ඔන්නයි සුඛීයත්වයයි ඒකෙන් නිදහස් වීම. නිදහස් වීම කියන්නේ ඒක යෙදෙන්නේ නැහැ. නිරෝධය. සක්කායයි සක්කාය නිරෝධයයි දේශනා කරන්න බුදු කෙනෙක් පහළ වෙන්නේ. දැන් අර හතර වර්ග කරද්දි මම නැද්ද? දැන් මෛත්‍රිය කරන්න නම් මමත් ඉන්න ඕන. මෛත්‍රිය කාටද මෛත්‍රී කරන්න කියලා අනුනුත් ඉන්න ඕනනේ. ඒ මගේ පැත්තක් තියෙනවා, අනිත් පැත්තක් තියෙනවා. හොඳට බැලුවත් මේ අර හතරේ කරුණාවෙත් ඔය දෙපැත්ත තියෙනවනේ. මුදිතාවෙත් තියෙනවා, උපේක්ෂාවෙත් තියෙනවා. මොනවා එක්කද උපේක්ෂාවෙත්? නේද? මම ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. ඉතින් මම ඉන්නවනේ. තේරුණා? එතකොට මේ මම තමා කියන බව තමයි සක්කාය කියන්නේ. තමා කියන බව තමා කියන හැඟීමක් තියෙනවනේ මොකක් හරි. ඔන්න ඕක තමයි සක්කාය. එතකොට සක්කාය පිළිබඳව මේ බුදුදහම ඇහිලා නැති අය එතකොට කියයි අනේ මං ගැන නෙමෙයි කියන්නේ කියලා නේ. බුදුදහම ඇහිලා නැති අය ඒ කියන අශෘතවත් පුතජ්ජයන්. ශ්‍රුතවත් නම් ආර්ය ශ්‍රාවක. මේ ආර්ය ශ්‍රාවක කීරකට ඒක ආර්ය මාර්ගයේ ඉන්නත් ඕනේ. නිකම්ම ශ්‍රුතවත් කියලා ආර්ය වෙන්නේ නැහැ. අශ්‍රුතවත් නම් පුතජ්ජ. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක. ඒතකොට ශ්‍රුතවත් වෙන්නේ මෙන්න මේ බුදු කෙනෙක් කියන අර්ථය. බුදු කෙනෙක් කියන අර්ථය ශ්‍රුතවක් නේද? ඒකට අන්න ඒක ඇහිලා කියන්නේ සක්කායයි සක්කාය නිරෝධයයි කියන ධම ඇහෙන්න ඕන. සක්කාය කියන්නේ සුඛිය බව. ඒ සක්කාය දකින්න එක එසේ මෙසේ වැඩක් නෙවෙයි කියලා බුදුහාමුදුරුවෝ කියනවා. උපමා දීලා නේද? දුනු ශිල්පේ පුරුදු වෙන්නේ උඩ ඊතලයක් විදිනවා, අනිත් එක්කෙනා එක දෙපළු වෙන්නේ විදිනවා. ඒ ආනන්දහාමුදුරුවෝ කියනවා ස්වාමීනි මේගොල්ලෝ කොච්චර දුනු ශිල්පේ දක්ෂද? වේගෙන් ඉහළ යන ඊතලයක් දෙපළු වෙන්න තව කෙනෙක් විදිනවා. ඒකට දක්ෂ වෙන්න ඕනනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා ආනන්ද ඒකද දක්ෂකම? මේ අස්වලෝමකින් ඈත තියෙන අස්වලෝමයක් දෙපළු වෙන්න විදින එකද? කොයිකද දක්ෂකම? ඊතලයේ දෙපළු වෙන්න විදින එකද අස්වලෝමයේ දෙපළු වෙන්න විදින එකද? අස්වලෝමයේ. අස්වලෝමයේ කියන්නේ අපේ කෙස් ගහකටත් වඩා තුනි. ආනන්දහම් ගිරුතේන අරක මොකද්ද ඊතලයේ පිට විදින එක? මේක කොහොම කරන්නේද නේද? ඊළඟට අහනවා ආනන්ද ඒ අස්වලෝමෙන් අස්වලෝමිට විදින එකද දක්ෂකම? උපත් 100ට පළලා අන්නේ ඒ එකකින්. තවත් අස්වලෝමේ 100කට පළලා එකක් ඈත තියලා ඕක දෙපළු වෙන්නේ නේද? ඒකනම් හිතන්නවත් බෑ කියලා. චරසියුම් කරන්න බෑ. ආනන්ද ඒකත් කරන්න පුළුවන්. ඊටත් වඩා අමාරුයි දුෂ්කරයි සක්කාය සක්කාය විදිහට දකින්න එක කියලා කියනවා. සක්කාය සක්කාය විදිහට දකින්න එක ඊටත් වඩා අමාරුයි දුෂ්කරයි. සක්කාය සක්කාය විදිහට දැක්කොත් තමයි සක්කාය දිට්ඨිය දුර වෙන්නේ. සක්කාය සක්කාය විදිහට දැක්කොත් තමයි සක්කාය දිට්ඨිය දුර වෙන්නේ. අද කාලේ බොහොම මගඵලලාභීන් ඉන්නවා කියලා කියන අය ඉන්නවා. මේ 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 සක්කායවත් පිළිසිඳ දැකලාද කියන ප්‍රශ්නේ අහලා බලනවා නම් හොඳයි. ඒක තමා බව සුඛිය බව සුඛියත්වය. හැබැයි අපිට හම්බ වෙනවා සක්කාය ගැන විස්තර කරන අය. සක්කාය කියලා කියන්නේ මොකද්ද? නෑ දහමෙන් අහලා තියෙන්නේ. තමා බව කියන එක අහලා නෑ. ඒක දැන් මමනේ කිව්වේ. සක්කාය සක්කාය කියනවා මොකකටද මේ සක්කාය කියන්නේ? අහලා නෑ. ඔව් ඒක තමයි පංච උපාදානස්කන්ධය. ඒක අහලා තියෙනවා. සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධය. ඒක දන්නවා. ඒක බුද්ධ දේශනාව. චූල වේදල්ල සූත්‍රයේ තියෙන සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධය. දැන් එතකොට අපි ඕක දැනගත්තාම සක්කාය දැක්කා කියලා හිතනවා. නැවතන විමසන්න. රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, අනාදානිත සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය. මම හිතන්නේ ඔය සද්ද නැතුව හිටියට ඕකනම් දන්නව හැමෝම. නේද? සංඛාය කියන්නේ පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය කියන්නේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛයි. පංච උපාදානස්කන්ධය දුකයි කියලා දන්නවා අහලා තියෙනවා. සක්කාය දුකයි කියලා අහලා තියෙනවා. සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය දුක කියලා අහලා තියෙනවා නේ. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක. මුලකැලේ අපි හලනවා සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධය. සක්කාය කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධ ඉස්සලා කියුවේ අපේ තේරුම සිංහල තේරුම සඛියන්තේ තමා බව. තමා බව දුකයි කියලා කිව්වොත් ඒකම වෙන්න ඕන දැන් අපේ පැත්තෙන්. මම ඉන්න බව දුකද? තමන් ඉන්න බව දුකද?
දුකයි. ඉපදීම දුකයි.
තමන් හිටියොත්ද දුක, මැරුණොත්ද දුක? මැරුණොත් තමයි දුක. එයා අපේ දුක. ගෙරෙත් පෙන්නන්නේ සක්කාය දුකයි කියලා. සක්කාය මැරුණොත් දුකයි කියලා නෙමෙයි. අපිට තියෙන්නේ සක්කාය මැරුණොත් දුකයි. සක්කාය නෑ වෙන්න ඕන සක්කාය මැරුණොත් සක වෙන්න ඕන. අවේ සක්කාය මැරෙන්නේ සම්මත මරණේදී නෙමෙයි. නැතනයි වෙනස තියෙන්නේ. සක්කායයි සක්කාය නිරෝධයයි බුදු කෙනෙක් දේශනා කරා. කොයි වෙලාවෙද සක්කාය නිරෝධ වෙන්නේ? මැරෙනකොටද රහත් වෙනකොටද? රහත් වෙනකොට අවබෝධය ලබනකොට. නේද? සක්කාය නිරෝධය සම්පූර්ණයෙන් සාක්ෂාත් වීම තමයි රහත් වීම. අපි සංයෝජන 10ම කැඩෙන්නේ. දැන් මේ තුනක්නේ කතා කරන්නේ. දැන් ඒ සක්කාය නිරෝධයට කලින් සක්කාය දිට්ඨිය කඩන එක තමයි මේ කතා කරන්නේ. සක්කාය නිරෝධ වුණත් ආයෙ කරන්න දෙයක් නැහැ. කළ යුතු සියල්ල නිම කරන ලදී. කියලා උදං අනන්නේ නේද? තවත් කළ යුතු දෙයක් නැහැ. කතං කරණීය. කවුද එහෙම කියන්නේ? රහතන් වහන්සේ. මරිච්චාය නම් නෙවෙයි එහෙම කියන්නේ. එහෙනම් මම කියන්නේ මැරෙනකොට ලබන එකක් නෙවෙයි. ඈ? එහෙනම් මදි නම් ඉතින් මම මොකද්ද කරන්නේ? අර පැත්තට ඇහෙනවා නේ. දේශනා කරන්නේ සංකායයි සංකාය නිරෝධය. ඒක මරුණයින් පස්සේ කරන දෙයක්ද? රහත් වෙන්නේ මරුණයින් පස්සේද ජීවත් වෙන්නේ? ජීවත් වෙන්නේ. සංකාය කියන්නේ පංච උපාදානස්කන්ධේ සංකිටේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. දුක නැති කරන්නේ මරුණයින් පස්සේද? මම ඔබට වෙන විදිහකට පැහැදුවත් නෑ ඔක අනිත් පැත්තට කියන්න. පිරිණිවන් පෑමහමද දුක නැති වෙන්නේ? රහත් වුණාමද පිරිණිවන් පෑමද? දුක සම්පූර්ණයෙන් නැති වෙන්නේ රහත් වුණාමද පිරිණිවන් පෑමද? පිරිණිවන් පෑමම. ඔක තමයි අපි දන්නේ. අපේ ගාන. බුදුමාවත දෙකම එක නම් එහෙනම් මැරෙන කොට නිර්මුක්තලා දෙකම එක වෙන්නේ කොහොමද? රහත් වෙන්නේ මැරෙන කොටද ජීවත් වෙද්දීද? ජීවත් වෙද්දී. රහතන් වහන්සේලා හිටින්නේ ජීවත්. අපි පිරිනිවන් පානවා කියන්නේ මැරෙන එකට නේ. කය බිඳිලා යන එකට මැරෙන එකට නේ. හුස්ම ගන්න එක නැවතුන දවසට. එහෙමත් කියන්නේ. දහම අවබෝධ කරගත්තාම පිරිනිවන් පාන. එහෙම කිව්වොත් දැන් කන්ටි එකද වෙයිද දන්නේ. දහම අවබෝධ කරගත්තාම රහත් වුණාම තමයි පිරිනිවන් පාන්නේ. රහත් වෙන මොහොතේ. අවිද්‍යාව දුරු වෙනකොට තමයි පිරිනිවන් නිවන සම්පූර්ණ. නිවන යයි සම්පූර්ණ වෙන්න දෙයක් තියෙනවා. ඒ කියන්නේ රහත් වුණාට පස්සේ ආයෙ සම්පූර්ණ කරන්න ඕනද? කතං කරණීයන් කියලා රහතන් වහන්සේ කියනවා. කළ යුත්තේ සියල්ල නිම කරන්නද කියලා. අපි කියනවා නෑ නෑ මැරෙන්න ඕන. ඉතින් පාන්න ඕන. තාම දුක ඉවර නෑ. ඈ මොකද්ද තියෙන ප්‍රශ්නයක් තියෙනවද? කරන්න බෑවෝ ඈ අපිට රහත් වෙන්න නැතුව පිරිනිවන් පාන්න නම් පුළුවන් නේ ඕන වෙලාවට කොයි වෙලාවෙත් දන්නේ නැහැ දැන් අපි බෞද්ධයෝ හිතන්න පුරුදු වෙලා තියෙනවා මේ මරුණයින් පස්සේ නිවන සම්පූර්ණ වෙන්නේ කියලා. ඒක බුද්ධ දේශනාවක් නම් නෙවෙයි. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා නිවන දැන් සාමාන්‍ය කෙනා අහනකොට ජීවත් වෙන්න රහතන් වහන්සේගේ මොකක්ද නිවන? ආ ඒක සෝපාදීසේස. මරිච්ච රහතන් වහන්සේගේ අනුපාදීසේස. හැබැයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ තථාගතෝ පිරිනිවිලා පිරිනිවීම පිණිස ධම්ම දේශනා කරනවා කියන තථාගතයන් වහන්සේ. තථාගතයන් වහන්සේ පිරිනිවිලා පිරිනිවීම පිණිස ධම්ම දේශනා කරනවා. පරිනිබ්බානාය ධම්මං දේසෙති. පිරිනිවීම පිණිස ධම්ම දේශනා කරන පරිනිබ්බුතෝ පිරිනිවිලා. ඔව්. ඔව්. උන්වහන්සේ පිරිනිවන් පාලා අනිත් අයට ධම්ම දේශනා කරනවා. දැන් අපිට තේරෙන්නේ නැහැ මේක. ඇයි? අපේ පිරිනිවන් පෑම මැරෙන එකද? අවිද්‍යාව දුරු කරලා රහත් වෙන එකද? නිවන සම්පූර්ණ වෙන එක. ඒ ඔය වරද්දගත්තු තැන ඒවා. ඒවට සූත්‍ර දේශනාවලම තියෙනවා උත්තර. යමක සූත්‍රය, අනුරාධ සූත්‍රය, සූත්‍ර දෙකක් තියෙනවා. යමක සූත්‍රය අනුවාද සූත්‍රය. යමක හාමුදුරු හාමුදුරු කෙනෙක් අනතීර්ථකේ නෙවෙයි යන් බුදු හාමුදුරුවෝ වෙනුවෙන් පැවිදිලා ඉන්න ස්වාමීන් වහන්සේ නම කවුද? යමක. යමක සූත්‍රය කියලා තියෙනවා කීවල බලන්න. උන්වහන්සේ කියනවා තථාගත දේශනාව මට වැටහිලා තියෙන්නේ මෙන්න මෙහෙමයි. රහතන් වහන්සේ මරුණයින් පස්සේ නැහෝති යෙදෙන්නේ නැහැ. රහතන් වහන්සේ ක්ෂීණාසවෝ රහතන් වහන්සේ ඒ වචන තියෙන්නේ ක්ෂීණාසවෝ ආශ්‍රය ක්ෂේත්‍රපු කෙනා රහතන් වහන්සේ ක්ෂීණාසවෝ නැහෝති පරම් මරණාති කියලා කියනවා. මරණයෙන් පස්සේ නැහෝති නෑ කියලත් නෙවෙයි. නෑ කිව්වොත් අපි කියන නැත යන දෘෂ්ටිය කියලා. එහෙම නෙමෙයි කියන්නේ නැහෝති.
හේතු සකස් වෙන්නේ.
ඔව්. මරුණයෙන් පස්සේ. ඕක කිව්වහන් අනිත් හාමුදුරුවෝ කියනවා මොකද්ද දන්නා? ඕක පාපී අකුසල දෘෂ්ටියක්. සත්‍යගතේ එහෙම දේශනා කරලා නැහැ. බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කරලා නැහැ. බුදු උරු කරගන්නේ. අපිත් එහෙම නම් හිතාගෙන ඉන්නේ අන්න දැන් ඔය පාපී අකුසල දෘෂ්ටියක් වගේ බුදුහාමුදුරුවෝ කීප වෙනන්නේ නේ. නැකත්ද? රහතන් වහන්සේ මරුණයින් පස්සේ යෙදෙන්නේ. මරණක් ඇසේ හේතු සකස් වෙන්නේ නැහැ කියන්නේ. ඔබට බුද්ධ දේශනාවක් නෙමෙයි. අපේ දෘෂ්ටියක්. පාපී අකුසල දෘෂ්ටිය. මේක යමක සූත්‍රය අනුරාධ සූත්‍රය සූත්‍ර දෙකක් තියෙනවා. ක්ෂීණාසෝ නහෝති පරම් මරණාති කියන එක එයාගේ මතයක්. ඒක පාපී අකුසල දෘෂ්ටියක්. ඊට පස්සේ සරිත්හාමුදුරුවෝ ඇවිල්ලා ධම්ම දේශනා කරලා එයා තේරුම් ගන්නවා ඒක ධම්ම නොදන්න කමට කියපු එකක් මිසක් ධම්ම දැක්කහම කියන එකක් නෙවෙයි කියලා. ඈ ඒ විස්තරේ තියෙන කය බිඳුණායින් පස්සේ නැහැ. අපි දාගන්නවා ඕක තමයි මේ නිවන සම්පූර්ණ වීම කියලා. එහෙම කතාවක් බුදුදහමේ නැහැ. නිවන සම්පූර්ණ වෙන්නේ රහත් වෙනකොට, අවිද්‍යාව දුරු වෙනකොට. ඇයි? තවත් කළ යුතු කිසිවක් නැහැ. කළ යුතු සියල්ල නිවන කරන ලදී. නැත්නම් ඊට පස්සේ ඉබේ වෙන ටිකක් තියෙනවා. ඉබේ වෙනවා කියන එක බුදුදහම නෙවෙයිනේ. තමන් කරපු දෙයක්ද අනුන් කරපු දෙයක්ද ඉබේ වෙන දෙයක්ද ඔය දේම එකක්වත් නැහැ. තියෙන්නේ අර කිව්වා වගේ හේතුඵල ධමයක් පෙන්වන්නේ ඒක පටිච්ච සමුප්පාදය තමයි බුදු කෙනෙක් පෙන්වන්නේ පටිච්ච සමුප්පාදය ඉබේමහල වීමක් එහෙම කතාවක් නෙමෙයි නේද කියලා සක්කාය දිට්ඨියට ඇවිල්ලා වෙන කතාවකට ගියා මොකද ඕකත් ඕන වෙනවා මේකට සක්කාය දිට්ඨිය දැන් තමා ඉන්නවා හරි තව කෙනෙක් ඉන්නවා හරි කියන්නේ සක්කාය දිට්ඨි මම සක්කාය දිට්ඨිය දුරු කරගත්තට අපි කියනවා රහතන් වහන්සේ ඉන්නවනේ අනුන් ඉන්නවා. එතරම් වේරවද සක්කාය දිට්ඨිය දුරු වෙනවද කියලා. මම නෑ අර අරගොල්ලෝ නම් ඉන්නවා. අර බල්ලා වතුරට ඇවිල්ලා අර අතන බල්ලෙක් ඉන්නා මම එහෙම නෑ ආ මම නෙවෙයි. මම කියලා කෙනෙක් නෑ. අර බල්ලා නම් ඉන්නවා. අමේ වගේ කතාවක් මම කියලා කෙනෙක් නෑ අර හතන් වංශලා නම් ඉන්නවා
කියන මම
රාතන්නාවේ ලැබුණ මම එහෙම දැන් මගේ සමඥනාවක් කියලා උකට වචනේ දැන් මම හදාගත්තු දෙය මට ඉන්න රාතන් වංශලා කියන සක්කාය දිට්ඨිය දුරු වෙනවා
හැඟීම
ඒ හැඟීම තියනවා කියන්නේ ඒක තමයි හැඟීම තමයි මඥනාව බල්ලෙක් ඉන්නවා කියන හැඟීම. ඇගේ කෙනෙක් ඉන්නවා කියන හැඟීම. හරි. ඒකට තමා ඉන්නවා කියන එක එකයි මේක සේමසේද යන්නේ මේ සක්කාය ඉරිසෙන්ද දකින්නේ. අපි හිතනවා ධම දැක් පංච උපාදානස්කන්ධය දැක්කව පැති වෙන නැති වෙන එක කවක ක්ෂණිකව හට ගන්නා නැති වෙන ඔක්කොම කියනවා. කාටද ඔක හම්බුනේ හමු? කියන්නත් වෙන්නේ දැන් ධහමට ගලපෙන මේක අර මොකක්ද ඒකට අර නුවණට හම්බුනේ මට නෙවෙයි මම කියලා අර ලිස්සලා යන්න වෙලා තියෙනවා නේද ඉතින් එහෙම දැන් අපිව රවට්ටගෙන යන ගමනක් නෙමෙයි මේ බුදු සාමුදුරු මට පහරක් වදින එකක් මට තව දෙයක් කියා දීලා යන්න ආ මෙන්න ලෝකේ ගැන තව ටිකක් කියන මේකත් දැනගන්න කියලා යන්න නෙමෙයි බුදුගණන් පහර මට ලෝකයක් හම්බ වෙන එකේ වැරද්දම පෙන්නන මාව නිදහස් කරන ක්‍රමයක් දැනට අපිට කියන්න වෙන්නේ මාව නිදහස් කරන ඇත්ත කතාවේදී එහෙම එකකුත් නෙමෙයි මම ඉන්න ඇයිද කියන්න තියෙන්නේ මාව නිදහස් කරනවා කියලා. ඒ වුණාට වතුරේ බල්ලා නිදහස් කරන්න පුළුවන්. වතුරේ බල්ලා නිදහස් කරන්න බෑ. ඇයි? වතුරේ බල්ලා ඉන්නවද නිදහස් කරන්න? ඉන්නේ අම්පුල්කන්. ඒ වගේ තමයි මේ ඉන්න බව නිදහස් කිරීමක් එකෙන් අයින් කිරීමක් නෙමෙයි මම කියන එකේ වැරද්ද පෙන්නනවා දැන් සංඛාය කියන එක ඇත්ත ඇති හැටි දකිනකොට මොකද වෙන්නේ නිරෝධේ සාක්ෂාත් වෙනවා සංඛාය නිරෝධය ඒතකොට සංඛාය නිරෝධය දේශනා කරන බුදු කෙනෙක්
පාරේ
චරමා වේචර සිං අමාරුයි කියනවට වඩා සියුම්. සියුම් කියන්නේ බැරි බැහැ නෙවෙයි. දකින්න බැරුව නෙවෙයි. දකින්න නම් හැබැයි අපේ වෙනසක් වෙන්න තියෙනවා. ඔබ දකින්න නම් අපේ වෙනසක් වෙන්න තියෙනවා. මොකද්ද වෙනස? මෙච්චර කල් ධම හොයපු හැටි නෙවෙයි. මෙච්චර කල් අපි හිතපු හැටි නෙවෙයි මේ කියන්නේ. බුදු කෙනෙක් පෙන්නන පැත්තට ලොකු පරිවර්තනයක් වෙන්න තියෙනවා. ඒකයි උඩු යටිකුරු වෙනවා. චරකල් හිතපු හැටි දැකපු හැටි තේරුම් ගත්ත හැටි අනිත් පැත්ත හැරෙනවා උඩට ගිහුවා. හරියට දහම ඇහුවා. ඒක දහම ඇහුණා කියලා තියෙනවා. යටිකුරු කරපු දෙයක් උඩු කරු කළා වගේ. හරියට ධර්ම ඇහුවා. එතකොට හරියට ධර්ම ඇහුණත් අපි හිතන විදිහට තව එකක් ගලපන එක නෙවෙයි වෙන්නේ. මේ හිතන ක්‍රමේ හැමම කඩාවැටෙනවා. මේ හිතන විදිහට කොහෙත්ම මේක තේරුම් ගන්න බැහැ. හරි? මේ දකින විදිහේ වෙනසක්. අර මාළුවගේ උපමාව මතකයිනේ. මාළුවට ගොඩ බීම ගැන කියා දෙන්න. කවුද කියන්නේ? ගෙම්බෙක් හරි දෙක් හරි වෙන්න ඕනනේ. ගොඩ බීම යට ගිහිල්ලා වතුරේ ඉන්න කෙනෙකුත් වෙන්න ඕනනේ. නැත්තම් මාළු ගහන්නේ නැහනේ. එතකොට එයාගේ යාළුවෙක් නා ගෙම්බෙක් කරලා යාළුවේ යාළුවේ මේ ගොඩ බීම කියලා එකක් තියෙනවා. ආ මොකක්ද ඒ? මොන වගේද කියලා මාළු ගන්න. ඒ විස්තර කරන්න එපා. ඒ වට තේරෙන්නේ නැහැ. ඒ කුස ගෙවල් තියෙනවා. බිල්ඩින් තියෙනවා. මහා විශාල ගස් තියෙනවා. මේ වතුර වගේ නෙවෙයි. අතට මාළුවා මොකද හිතන්නේ? ආ හරි හරි. ඒ කියන්නේ අර අර කොරල් පර අපේ ගෙවල්නේ ඒව ලොකුවට ඇති එහෙ. ඈ? ඒ ලොකු ගෙවල් නෙවෙයි. අතමෙ මේ අර පාසි තියන මේ ගස් ඒව ලොකුවට හැදිලා තියෙන්නේ ගොඩ බිම. අනේ මාළුවා හිතන්න. තේ කොණෙන් බලනකම් මේ ඇත්ත ගැන අදහසක්වත් ගන්න පුළුවන්. බැහැ. ඒ වගේ තමයි අපි ලෝකේ ගැන හිතන පැත්තෙන් හිතන තාක්කල් එතර වීම බුදු කෙනෙක් වෙන්න ලෝකෝත්තර ලෝකෙන් එතර වීම ගැන කිසිම අදහසක් ගන්න බෑ. ඒ කියන්නේ අපි හිතන විදියෙමම වෙනස් වෙන්න මේ බලන කෝණය වෙනස් වෙන්න ඕනේ. අන්න එහෙම වෙනස් වෙන ධර්මතාවයක් තමයි බුදු කෙනෙක් කියන්නේ. අපි කරන ගැළපීම තමයි ආ ඔය කියන්නේ මේකනේ මන් දන්න අනිත්‍යනේ ඔය කියන්නේ බුදුහන්තුරෝ ඇවිල්ලා. මේවා වෙනස් වෙනා යන එක අනිත්‍යනේ මන් දන්නවා. අර තියෙන දේ වෙනස් වෙනවනේ. ආ මේ ශරීරේ මොහොතක් මොහොතක් පාසා වෙනස් වෙනවනේ. ඕක කියන තමයි බුදු කෙනෙක් කියන්නේ. අර මාළුවා ගලපනවා තමන් ධර්මයකට. මන් දන්න අනිත්‍යද බුදුහාමුදුරුවෝ කියන්නේ අපි ගලපනවා. හා ක්ෂණය ක්ෂණය පාසා වෙනස් වෙන එක කියන්න තමයි බුදු කෙනෙක් පාසා කියන්නේ. ඊට පස්සේ විද්‍යාවෙන් ඉගෙන ගන්න අර නීනස් බෝහෙන් පරමාර්ථකවාදී කියනවා මේ ඉලෙක්ට්‍රෝනයක් දෙපාරක් එක තැනක දකින්න බෑ. එහෙම නැත්නම් අයින්ස්ටයින් ඇවිල්ලා කියනවා ඕක ස්කන්ධයක් නෙමෙයි ශක්තියක්. ඈ වේදකේ මාරු වේවිදී විදකම මේ වෙනස් වෙන බව. දෙපාරක් එක විදිහට දකින්න බෑ. අර ගලන ගඟ දෙපාරක් එක ගඟට බහින්න බෑ කියලා තව දාර්ශනිකයෙක් කියනවා. ඈ අපිත් කියන ආ බුදුහාමුදුරුවෝ කියන්නේ ඒක තමයි. අපට තේරෙනවා. අර මාළුවා ගලපනවා වගේ ඔන්න ගලපනවා. එක්ක බුදුදහම විද්‍යාත්මකයි කියලා නැත්නම් මේ මේකට ගලපනවා මන් දන්නේ එකට මට හිතන්න පුළුවන් විදිහට ගලපනවා. ඔන්නෝයි ගලපන තා කල් බුදුදහම බුදුහාමුදුරුවෝ කියනවා මේ බුදුදහමෙන් උතුම්මවත් ලැබිලා නැහැ. දහම දකින්නවා නෙමෙයි. ළඟින්වත් දෙහින් නැහැ උතුම්මවත් ලැබිලා නැහැ. ඉතර වෙනවා කියන එක නේතන්ට ආනා විඤ්ඤාණි වෙන්නේම නැහැ. කියනෝනේ. يعني ලෝකේ තියෙන මොකකට හරි සම්බන්ධ වෙනව නම් ඊතර වෙන පැත්තේ ඇහිලවත් නැහැ. ඉන්දනේම සත්‍යං කියලා තියෙන අමෝග මඤ්ඤම්. මේකමයි ඇත්ත. මේ ඇත්ත තමයි බුදුහාඳුරෝ කිව්වේ. ඉන්දනේම සත්‍යං. එයාට ධහම ඇහෙන්නේ නැහැ. ඒ ගැළපීමක් නේ කරන්නේ. අර මාළුවා එයාගේ කෝණයට ගලපනවා වගේ අර බුදුදහම ගලපනවා Taman danne. එතකොට මොකක්ද කියන්නේ ක්ෂණය ක්ෂණය පාසා වෙනස් වෙනවා නේද අපිට ගැලපෙනවා ක්ෂණය කියන්නේ කාලයක් නෙවෙයිද කාලේ තියෙන කුඩාම එකද ක්ෂණය දැන් අපි තත්තරේ දිනනවා වගේ නේද තත්තරේ 100ක් වංගු 1000ක් වංගු 1000ක් වංගු ඔහේ ක්ෂණය ඈ ක්ෂණය ඇහි ගිය ගමන මොහොත බුදුහාමුදුරුත් ඒවා ඒ කාලේ බලු ඇහි ගිය ගමන මොහොත විදුලියක් කොටන මොහොත අසුරු සැනහ ක්ෂණය හැබැයි ඒ ක්ෂණේ කියන කාලෙට අහු වෙන විදිහ නෙමෙයි බුදුහාමුදුරුවනේ කාලය කියන එක ලෝකික කතාවක් කාලයට දාලා මනින එකක් කියන්න බුදු කෙනෙක් ඕන නැහැ. කාලය කියන්නේ ලෝකේ පිළිගන්නවනේ. නැත්තම් දුර අවකාශය කියන්නේ ලෝකේ. ඒත් ලෝකේ ගැන විස්තරයක් කරන්න බුදු කෙනෙක් ඕන නැහැ. ලෝකේ තියෙන්නේ මොකක් මතද? නොදන්න කම මත, අවිද්‍යාව මත. කාලය අවකාශය. ලෝකේ තියෙන්නේ අවිද්‍යාව මත, නොදන්න කම. හරි. දැන් නොදන්න කමට මොකක් හරි හදලා ඒක ඇතුලේ විස්තරයක් කරාම දන්න කම වෙනවද? නැහැ. දැන් උදාහරණ කියොත් නොදන්න ඇත්ත නොදන්න කමටනේ අපිට හීනයක් තේින්නේ. හීන කියන්නේ ඇත්තද? හැබැයි හීනේ බලනකොට ඕක ඇත්තනේ. බලන විදිහ. එතකොට හීනේ මෙන්න මේවා තිබුණා කියලා ඊළඟට මේක ඇත්ත කියලා ගත්තොත් එහෙම මෝඩකමම නේද? දැන් හොඳට ඇහි. දැන් ඇහෙනව නේද? අපි වැඩියෙන් අහගන්න වැඩියෙන් සද්දෙත් දාගෙන. වටේ සද්දේ අයින් වෙනකොට අපි හොඳ අහගෙන ඉතිවත් ඇහෙනවා. දානේ බලේ. දහමේ බලේ. මං හිතේ දානේ කියලා වැඩ පිළිලා කියලා. දහමේ බලේ කියලා කියලා තියි. එතකොට ඔව් මෙහෙ නිස්සද්ද වුණාට අර පැත්තේ සද්ද චුට්ටක් කියන්න සද්ද වැඩි කියලා මේ එතකොට දැන් ප්‍රශ්න තියෙනවනම් අහන්න. මම ප්‍රශ්න හදලා දුන්නා. දැන්වත් අහන්නකො. ඕගොල්ලන්ට නැති ප්‍රශ්න මං හදලා දුන්නා. බුදු කෙනෙක් පහළ වෙන්නේ මොකටද? අහගත්ත එකම කියනවා සක්කායයි සක්කාය නිරෝධයයි කියා දෙනවා. ඒක දැනගත්තත් ඇති ඇත්තටම අර බොරු මනස් ඝාත ටික දානවට වඩා. මේ ඇති වෙනව නැති වෙනව ශණයක් පාසෙ වෙනස් වෙනව අරමේව චිත්තක්ෂණයි චිත්තක්ෂණ 17යි ඇති වෙනව නැති වෙනව කියලා පාඩම් කර කර ඉන්නවා. සිත් 89යි. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඉස්සරහට එන්න. අහන්න ඕන අය ඉස්සරහට එන්න. අනිත් අය හිටියට නම් නැහැ පස්සේ. එතකොට දැන් ඕන ප්‍රශ්නයක් අහන්න. ඔයගොල්ලෝ ප්‍රශ්න අහන තරමට තමයි දහම පැහැදිලි කරගන්න පුළුවන්. තර සක්කාය කියන්නේ ඔය අමුතු වචනය නෙමෙයි සොකීය සොකීයත්වය. තමා බව. දැන් මේ මොහොතේ තමන් ඉන්නවද? ඇත්ත කියන්න ඕන. බොරුවට මම නෑ කියන්න එපා. දැන් අතීතේ නෙමෙයි ආ. ඊයේ ගැන නෙමෙයි අහන්නේ. මේ මොහොතේ දැන් මම ඉන්නවද නැද්ද? අවංකව කියන්න. ඉන්නවා. ඇයි ඉන්නවා කියන්න? දහම අහනවා. අනහන්නේ මමනේ වෙන කවුද නේද? අන්න ඒ වගේ උත්තර දෙන්න. මොකද ඒ ඉන්න මම අපි අල්ල ගන්නවා. සක්කාය දකින්න එක අර අස්සලෝමෙන් අස්සලෝමිට ඉදිනවට වඩා අමාරුයි කියන. අද අපිට මම නෑ වගේ පෙන්නනවා. නැති මම ඉන්නවා. මම නෑ කියලා දැනගත්තු මම ඉන්නවා. මම නෑ කියලා දැනගත්තේ කවුද? ඉස්සලා ගිහිල්ලා කොහෙන් හරි ඉන්නවා. ඒකයි මෙයාව අල්ලන්න බැරි. ඔව්. දහම දැනගත්තේ කවුද? මම. ඒ දහම ඇහිලා නැහැ. බුදු කෙනෙක් පෙන්නන්නේ සක්කායයි සක්කායේ නිරෝධයයි. නිරෝධය ඇහිලා නැහැ. ඇයි? සක්කායෙම උත්තර දෙනවා. නේද? අපි අවංක වෙලා හොයන්න. මම මේ වචන දන්නවා. මේ නාම රූප විඥාන අර මේව ඇති වෙනව නැති වෙනව ඒ හින්දා දැන් මම නෑ කිව්වට හරියනවද? කවුද ওই ටික දන්නේ දැනගත්තේ? දැන් දහමේ අර්ථය දැකලාද? නෑ. භාෂාව පාඩම් කරගෙන. අර චීන භාෂාව ඉගෙන ගත්තා වගේ පාලි භාෂාව ඉගෙනගෙන. අර්ථය හම්බ වෙලාද? නෑ. අර්ථය හම්බ වුණා නම් ඊතර වෙන කෘත්‍යයට එන්න ඕන, ඊතර වෙන මාර්ගයට. නිවන් මාර්ගය කියන්නේ එහෙම එකක්. නේද? ලෝකෙට අයිති ඒවයි ගැලපෙනවා නම් ඕක නිවන් මාර්ගය වෙන්න බැහැ. මම ප්‍රශ්න කරන්න, තර්ක කරන්න. මං කියන එක අන්දව පිළිගන්න එපා. මොකද ඒ සත්‍යවාදී ප්‍රශ්න කරන අයටයි දහම තියෙන්නේ. ඇත්ත හොයන අයට. ඒ ගතිය ආවේ නැත්නම් දහම ඇහෙන්නේ නැහැ. මොකටද මම නැති කරගන්නේ? මම නැති කරගන්නේ කොහොමද? දැන් ඉන්න මම අඳුරගත්තද ඉස්සෙල්ලා? ඉන්න මම දන්නෙත් නෑ මම නැති කරගන්නේ කොහොමද කියලා. දැන් ඉස්සෙල්ලා ඉන්න මාව දකින්. ඉස්සෙල්ලා කියන්නේ සක්කාය සක්කාය විදියට දකින්. සක්කාය පිරිසිඳ දකින්. දුක නැති කරන්නද කියන්නේ දුක පිරිසිඳ දකින්නද? පිරිසිඳ දකින්. අපි තාම දුක දන්නේ නැහැ. ඒ කියන්නේ සක්කාය කියන්නේ දුක කියලා අපි දන්නේ නැහැ. අපිට තියෙන දුකනේ අපි දන්නේ. මට තියෙන දුක නේද දන්නේ? ඒ වයසට යන එක දුක කාටද? ලෙඩ වෙන එක දුක කාටද? දැන් අපිට කැමැත්තක් නැද්ද ලෙඩ වෙන එක දුකක් ඕක නැති වේවා කියලා? කැමැත්තක් නැද්ද? තියෙන. එතකොට මෙන්න මේ ලෙඩවීම කියන එකට මං කැමති නෑ. ඕක නැති වෙන තැනකට නැති වේවා කියන ප්‍රාර්ථනේ තියෙනවා නම් අහෝ අතමයන් දුක්ඛං මේ ඒ ගාථාවේ තියෙනවා. මෙන්න මේ ලෙඩවීම නැති වේවා කියලා කැමැත්තක් තියෙනවා නම් ලෙඩවීම නෙමෙයි දුක, අන්නේ කැමැත්ත දුකයි. යම්පි ඉච්ඡන් නලබති තම්පි දුක්ඛං කියලා දුකේ කොටසක් පැහැදිලි කරනවා. ඔක් කියනකොට හිතන්න එපා අර හාමුදුරුවරු කියන එක මේ කියනවා කියලා. මේකත් බුද්ධ දේශනාව. යම්පි ඉච්ඡන් නලබති තම්පි දුක්ඛං. ඒක හැබැයි සම්පූර්ණ දුක නෙවෙයි. ඒකත් දුක. කැමැති දේ නොලැබෙන එක දුකයි. මොකද්ද කැමැති දේ? වයසට නොයා ඉඳීවා. ඒකනේ කැමැත්ත. වයසට යන්නද කැමැති? නොයා ඉඳ. නොයා ඉඳ. ලෙඩ නොවි සිටීවා කියලා කෙනෙක් ප්‍රාර්ථනා කරනවා. අන්නේ අදහසම දුකයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. අපිට තියෙන්නේ ලෙඩ වෙන එක දුක මිසක් ලෙඩ නොවි ඉන්න කැමැත්ත දුකයි කියන එක නෙවෙයි. එතකොට ලෙඩේ ගැන නෙමෙයි මේ කියන්නේ. ඔව්. මේවා විස්තර කරන්නේ දුකට හේතුව විස්තර කරද්දි තණ්හාව කියන එක. දුකයි දුක්ඛ සමුදය කියලා දෙකක් තියෙනවානේ. දුකයි දුක්ඛ සමුදය. දුකට මොකද්ද කියන්නේ? ඒක අයින් කරන්නද තිරිසින්ද දකින්නද? තිරිසින්ද දකින්න. දුකට හේතුව තණ්හාව. අවබෝධ කරන්නද දුරු කරන්නද? තණ්හාව දුරු කරන්න. දැන් කරන්න කිව්වට දුරු වෙනවා. නාරේ මාර්ගයට ආවහන් තණ්හාව දුරු වෙනවා. ඒ කියන්නේ දුක පිරිසින්ද දකිනවා නම් තණ්හාව දුරු වෙනවා. දුක පිරිසින්ද දකින්නවා කියන්නේ මොකද්ද? දුක කියන්නේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. කියන්නේ මේ සක්කාය. සක්කාය පිරිසින්ද දකින්න තියෙනවා. ඒ කියන්නේ මම කියන කෙනා ඇත්ත ඇති හැටියට දකින්න ඕනේ. යථාභූත ස්වභාවය දකින්න ඕනේ. හරි. වතුරේ බල්ලගේ උපමාව ගන්න. බල්ලට වතුරේ බල්ලෙක් ඉන්නවනේ. බල්ලගේ මානසිකත්වයට. දැන් එතන ඒ සිද්ධිය පිරිසිඳ දැක්කොත්, ඒ සිද්ධිය වෙන හැටි ඇත්ත ඇති හැටි දැක්කොත්, යථාභූත ස්වභාවය දැක්කොත්, එයාට බල්ලෙක් උපදෙයිද? ඒ කියන්නේ අපේ තත්වයට આવොත් වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා හැඟීමක්වත් එයිද? එන්නේ නැහැ. අන බලන්න. දැන් වතුරේ බල්ලා කියන එක දුක නම් ඒක පිරිසිඳ දකිනකොට ඒකේ ඇත්ත ඇති හැටි දකිනකොට මොකද වෙන්නේ? ඊතර වෙන. නිරෝධය. අන ඔය වගේ තමයි සක්කායයි සක්කාය නිරෝධය. සක්කායේ ඇත්ත දකිනකොටද සක්කාය නිරෝධය. හරි. ඒකට බුදුගණන් පහළ වෙන්නේ ඔන්න ඔය ධර්මතාවය පෙන්වලා දෙන්නේ. සක්කායයි සක්කාය නිරෝධය. ඒකට සක්කාය පිරිසිඳ දකින්න තියෙනවා. ඒක පිරිසිඳ දකින්නවා කියන්නේ ඇත්ත ඇති හැටි යථාභූත ස්වභාවය. අපිට ඕන කෝණයෙන් දකින්නවා නෙවෙයි. මාළුගගේ කෝණයෙන් ගොඩබිම දකින්නවා නෙවෙයි ඈ. ගොඩබිම විදිහට දකින්නවා. ඇත්ත ඇත්ත හැටියට දකින්න. හරි. තමා බව සොකීය බව ඒ බවෙන්ම දකින්නවා. වෙන ඒවයින් නෙවෙයි. සක්කාය. දැන් තමා යෙදෙන තැන් ටිකවත් හොයාගත්තොත් අපිට තමා අල්ලගන්න පුළුවන් ඒ පොඩි හොඩුවාවක් ගන්න. නේද? මම බව යෙදෙන තැන් කියන්න බලන්න. ඈ? මනස දැන් හිතෙන් හිතනකොට නේද? දැන් මේ බලා හිටියට එක එක ඒවා හිතනවනේ. ආයතන හයෙම ඉන්නවා. දැන් මේ හිත මොනවා හරි හිතනවා නම් මම ඉන්නවද නැද්ද? ඉන්නවා. මම යෙදිලානේ. කවුද හිතන්නේ? වෙන කෙනෙක් හිතපු ඒවා අපි ගන්නවද බලේ? වෙන අය හිතන ඒවා පේන්නේවත් නැහැ නේ. හොඳ වෙලාවට අල්ලපු කෙනා හිතන ඒවා දන්නේ නැහැ. මට බැන බැන හිටියද නේද? ළඟ හිටියද? හැබැයි ඒ හිතන බව තියනා නම් මම ඉන්නවද නැද්ද? ඉන්නවා.
තමා බව
තියෙනවා. ඔව්. දැන් අපි මම යෙදෙන තැන් හොයමු. හිතන බවේ මම යෙදෙනවානේ. තව මම යෙදෙන තැන් කිය.
පේන.
දැන් මං ඉන්නවා පේනවානේ. කරුවලේ හැරි පේනවානේ. පේන්නේ කාටද? මට. මම යෙදිලාද නැද්ද? යෙදිලා. ඔව් ඒකට තමයි මේ ආවේ. ආයතන හයේම ක්‍රියාකාරීත්වය කියන්නේ මම ඉන්නවනේ. දැන් මගේ ඇහෙන් දකින්න නැත්තම් වෙන කෙනෙක්ගේ ඇහෙන් දකින්නවද? නැත්තම් වෙන කෙනෙක් දැකපු එකක් ණයට ඉල්ලගත්තද? කාචයක් දැම්මා කියලා ඒත් මම නේ දකින්නේ. නේද? එතකොට ඒ තැන්වල මම යෙදෙනව නේද? දැන් නිකන් දැන් ටිකක් ඩාඩියයි නේද? නෑ. මේවා එන කොටත් ඩාඩිය දාන්න. දැන් ඒක මතක නෑ. දැන් මතක් කරාම නම් දැන් ඩාඩිය දායි පවන් ගන්න ගන්නේ. කතාවේ ඉන්නකොට මතක නෑ. ඒ දැන් මේ රස්නේ කාටද? ඔව් මට ඒකයි අල්ලන්න ඕන උනේ. හැංගෙනගෙන. දැන් ඇහෙන්නේ කාටද? ඇහෙන්නේ නැත්තේ කාටද? ඒත් මටම තමයි. මම
ඇදලා පෙන්නන්න
මාත්. මම ඇදලා අරන් පෙන්නන්න තමයි මේ හදන්නේ. දැන් මම යාව තමන් තමයි ඇදවව ඇදලා ගන්න ඕන. ඒක තමයි අර අස්සලෝමෙන් අස්සලෝමෙන්ට විදිනවට වඩා දුෂ්කර. සියුම්. මොකද යා හැමතිස්සෙම හැංගෙනවා. මාර විදිහට මාරයා තමයි හංගන්නේ. මාරයා ලෝකෙට ඇදලා දානවා අපිව. මාව හංගලා. එතකොට ආයතන 6 එක මම යෙදිලා නේද? ඒක හරි. එහෙනම් අපි එතන හොයන්න ඕනේ. එතකොට හොයන එක විදිහක් තමයි ආයතන පිළිබඳව හොයන්න. ආයතන එක්ක හොයන්න. දකින්නවා කියන එක, ඇහෙනවා කියන එක. ගන්ධ සුවඳ දැනෙනවා රස දැනෙනවා නේද? කයට දැනි දැන් රස්නේ දැනෙන්නේ කායටනේ නේද? ඒවා ඊළඟට හිතන එක, ඒක බොහොම හොඳයි. ඒ උත්තරේ මම ගොඩක් අයට පෙන්නේ හිතන එකත් එක්ක මම ඉන්නවා කියලා. දැන් දකින්න එක ඇතිවෙනවා නැතිවෙනවා කියලා හිතනවා නේද? ඇතිවෙනවා නැතිවෙනවා කියලා හිතලා නෙවෙයිද? ඔය ශරීරේ මම නෑ කියන එක හිතන එකක් නෙවෙයිද? මේ කයේ මම නෑ, මගේ නෙවෙයි. කවුද කය මගේ නෙවෙයි කියලා හිතුවේ? කයේ නම් මම නෑ. මේ කය මම නෙවෙයි, මගේ නෙවෙයි කියලා හිතුවානේ. ඒ හිතන භවයේ මම නැද්ද? හිතන භවයේ මමයි. නැහැ. ඉතින් හරි ලේසි. කය මගේ නෙවෙයි, මම නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කිය කියා ඉන්න. ඔය කියන්නේ කවුද? ඒ භව ලැබුණ කෙනා ඉන්නව නේද? කය මම නෙවෙයි කියලා ලැබුණ කෙනා ඉන්නව නේද? ඒකයි මෙයා බල්ලන එක ලේසි නෑ කියන්නේ. එතට දකින එක මොකක්ද කියන්නේ? දැන් දකින එක කොහොමද වෙන්නේ? ෂණේකට ඇති වුණා නැති වුණා කියලා හොයා ගන්නවානේ. එතට දැකීම ෂණේකට ඇති වුණා නැති වුණා කියන්නේ දැකීම කියන එක පිළි අරන්ද නැද්ද? පිළි අරන්නේ. වතුරේ බල්ලා ෂණේකට ඇති වුණා නැති වුණා කිව්වොත් හරිද? වැරදි. මේ වතුරේ බල්ලා පිළි අරන් තමයි යූෂණයයි කියන්නේ. ඇති වුණ ගමන්ම නැති වෙනවා කියන්නේ. හේ. ඒ කතාව ආපු එකේම නේද වැරද්ද තියෙන්නේ? එහෙනම් බලන්න දැකීම කියලා යමක් හම්බ වෙන එකේම